ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා. 7 minutes.
ගරු මූලාසනාරුවේ සභාපතිතුමනි, අපි පහුගිය පාර්ලිමේන්තු සතියේදී ඉඩම් සංවර්ධන ආඥා පනතේ සංශෝධන ගැන කතා කළා. අද ඊට අදාළ රෙගුලාසි ගැන කතා කරද්දී මම විශේෂයෙන්ම සතුටු වෙනවා. මං ඉඩම් ඇමති කාලේ කැබිනට් අනුමැතියක් අරගෙන ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කරන්න යෝජනා හදලා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවලා තිබුණා. ඒ යෝජනාම අවුරුදු දෙකහමාරකට පස්සේ අපේ වර්තමාන ඇමතිතුමා ගෙනීම ගැන අපි බොහොම සතුටු වෙනවා. මේ සංශෝධන හා රීති හරිහැටි ක්‍රියාත්මක කළොත් දීමනා පත්‍ර හා ඉඩම් ඔප්පු ලබාගත් ජනතාවගේ පහුකාලීනව ඇතිවෙච්ච ගැටලු බොහෝමයක් निराකරණය කරගන්න පුළුවන් වෙයි කියලා හිතපු ඉඩම් ඇමතිවරයෙක් හැටියට මමත් තරයේ විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, ඒ සඳහා නීතිය වෙනස් වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දීර්ඝ කාලයක සිට බලපත්‍ර හා දීමනා පත්‍රලාභීන් මුහුණ දී සිටින ගැටලුකාරී තත්ත්වයන් සහ ප්‍රමාදයන් වැළැක්වීමට නම් ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ගැන ගරු ඉඩම් ඇමතිතුමාගේ අවධානයට අපි යොමු කරන්න කැමැතියි. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමට විධිමත් පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය කරන ඇමතිතුමනි. මෙතෙන්දී ග්‍රාම නිලධාරීන්ගේ කාර්යභාරය බොහෝම වැදගත් වෙයි. මේ සඳහා ගුවන් විදුලියේ රූපවාහිනී වගේම කෙටි පණිවිඩ සේවාවන් ද යොදා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ග්‍රාම නිලධාරීන්ට පුළුවන් දීමනා පත්‍ර හා බලපත්‍ර ලාභීන්ගේ WhatsApp ගෲප් හදලා තමන්ගේ පණිවිඩය ඒ මගින් යවන්න පුළුවන් කමක් තියෙනවා. මේ සංශෝධන වලින් දීමනා පත්‍ර ආදී ලබා දීමේදී මිලින්දවරු සැලසුම අනිවාර්ය කර තියෙනවා. ඒක බොහොම හොඳ දෙයක්. අපිත් ඒකට එදා උනන්දු වුණා. අපිට අත්දැකීම් තිබෙනවා එවැන්නක් නැතිව දීමනා පත්‍ර ලබා දීමේදී ඇතිවෙච්ච ගැටලු ගැන. ඔබතුමත් එදා කිව්වා අර ලනු වලින් ඉඩම් මනින ක්‍රමයක් ආව ඒක නිසා. එදා එහෙම වෙන්න විශේෂයෙන්ම මිනින්දෝරු හිගියත් ඒ වගේම ඔවුන්ගේ වෘත්තීය ගැටලුත් බලපෑවා. ඒ නිසා ඒවා යළි යතින වීමටත් වග බලා ගන්න වෙනවා. සමස්තයක් ලෙස ගත් විට ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර හා දීමනා පත්‍ර ලබාගත් ජනතාවට මුහුණ දෙන්නට වූ ගැටලු එමටයි. මේක බොහොම සංකීර්ණ විෂයක්. උසාවි වල වැඩිම නඩු තියෙන ඉඩම් නඩු, පොලිසි පොතේ පැමිණිලි වැඩිම තියෙන ඉඩම් ප්‍රශ්න. ඉතින් ඒ වගේම සභාපතිතුමනි, සමහර නිලධාරීන්ගේ දැනුමේ අඩුපාඩු තිබෙනවා. මේ නීති ගැන නිලධාරීන්ගේ අවබෝධයක් නැහැ සමහර වෙලාවට. නොසැලකිලිමත් බව අපිට බලපාන වැනිනසුරු වාර්තා තමයි සමහර වෙලාවට නිලධාරීන්ගෙන් ලැබෙන්නේ. සමහර නිර්දේශ මේවා නිසා ජනතාව විශාල වශයෙන් රස්තියාද වෙනවා ඉඩම් ප්‍රශ්නත් එක්ක. අපි එදා යෝජනා කරපු තමුන්නාන්සලා ගෙනාපු මේ සංශෝධන වලින් මේ බොහෝම ගැටළු වලට විසඳුම් ලැබෙයි අපිට හිතන්න පුළුවන්. ජනතාවට දැන් ඕනවටත් වැඩිය පෝලිං ගානේ රස්තියාද වෙන්න සිදු වී තිබෙනවා නේ සභාපතිතුමනි. බස් ගාස්තු, ආහාර මිල සියල්ලම අධික මිල නිසා රජයේ කාර්යාල වලට යන්න වීදම් කරන්නවත් මිනිස්සුන්ට අමාරු තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම මේ ඉඩම් සංවර්ධන ආඥාපනතේ විධිවිධාන පෙන්නලා මහ ජනතාවගේ යහපතට, මහ ජනතාවගේ අවශ්‍යතාවලට යෙදවීමට තිබෙන රටේ වටිනා ඉඩම් හිතවතුන්ට, ගජමිතුරන්ට, විවිධ සමාගම් නමින් අටවාගත් ඒවාට අක්කර දහස් ගණන් මේ රටේ වටිනා ඉඩම් දෙනවට මේ රටේ ජනතාවගේ කිසිම කැමැත්තක් නැහැ. ඒකෙන් අපි කියන්නේ නැහැ වටින තැනකින් හරි ආයෝජකින් ඉඩම් දෙන්න එපා කියලා. නමුත් ගරු සභාපතිතුමනි, අපි දන්නවා තමන්ගේ හිතවතුන්ට, තමන්ට සලකන අයට නොමිලේ නිදහස් දීමනා පත්‍ර මගින් ඉතාම වටින මර්මස්ථාන වලින් ඉඩම් දෙන්න, ඉඩම් නිදහස් කරන උත්සාහයන් තියෙන බව අපි හොඳට දන්නවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, වටිනා රජයේ ඉඩම් විවිධ නම් වලින් අධිකාරී පිහිටවල ඒවා යටතට ගැසට් කරලා පුජ්‍යලික අභිමතාර්ථයන්ට අනුව ඒවා යොදවා ගැනීම ගැනත් මේ රටේ ජනතාව විරුද්ධ බවත් මම මතක් කරන්න කැමැති. ගරු සභාපතිතුමනි, ශ්‍රී ලාංකික සංස්කෘතිය ඉඩම් සමග විශාල බැඳීමක් තියෙන. අපේ රටේ ඉඩම් වලින් තුනෙන් එකක් කෘෂිකාර්මික ඉඩම්. ගරු ඇමතිතුමා නියෝජනය කරන්නේ භූමිය සමග, කෘෂිකර්මාන්තයම සමග ඉතාම දැඩිව බැඳුණු රජරට පළාත අනුරාධපුරේ දිස්ත්‍රික්කේ. ඇමතිතුමා පෙට්‍රල් මිල, ඩීසල් මිල හා නොදන්න බව මාධ්‍ය වලින් මුළු රටම දැක්කා. නමුත් පොදුවේ මේ ආණ්ඩුවේ නායකින්ට බාණ්ඩ මිල ගැන වගේ වගක් නැති බව මේ වෙනකොට ජනතාව හොඳට දන්න. තෙල් මිල නොදන්න වුණාට රජරට පළාතේ දේශපාලනඥයෙක් විදියට තමන්ගේ ප්‍රදේශයේ ගොවි ජනතාව අද ඉඩම දිහා බලාගෙන හූල්ලන ආකාරය ගැන ඇමතිවරයාට හොඳ අවබෝධයක් ඇති කියලයි මම නම් කල්පනා කරන්නේ. අපේ රටේ ගොවි ජනතාවට තමන්ට තියෙන වටිනම වස්තුව තමයි තමන්ගේ ඉඩම. පරම්පරා ගණනාවක් තිස්සේ තමන්ගේ දහඩිය මහන්සියෙන් තම ජීවිතේ ගොඩනගපු ගොවීන් කාටවත් අතපාපු පිරිසක් නෙමෙයි. නමුත් වසර ගණනාවක් තිස්සේ ගොඩනගපු ඒ ජීවන රටාව මේ වසර දෙක තුල බිඳ දාලා ගොවි ජනතාව අසරණ කරපු යුගයක තමයි අපිට මේ ඉඩම් සංශෝධන ගැන අද කතා කරන්න වෙලා තිබෙන්නේ. දහඩිය මහන්සියෙන් වගා කරලා දරුවන්ට උගන්වපු රටට බරක් නැතුව ජීවත් වුණු ගොවීන් අද අසරණ වෙලා අහස දිහා බලාගෙන හූල්ලනවා අදූරදර්ශී ආණ්ඩුවේ පෝර ප්‍රතිපත්තිය නිසා.
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් කාලයක්
තිස්සේ සේනානායක යුගයේ පටන් ජේ.ආර්. ජයවර්ධන යුගයේදී විවිධ යුගවලදී අපි දැක්කා ගල්ලෝයේ ව්‍යාපාරයේ වගේම කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ වැනි දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම අපේ රට තුල ක්‍රියාත්මක වුණා. පවුල් ලක්ෂ ගණනින් ඒවයි පදිංචි කරා. අක්කර දස ලක්ෂ ගණනින් ඒවත් සංවර්ධනය කරා. ඒ සියලු දෙනාම අද මේ පෝර ප්‍රතිපත්තිය නිසා අසරණ වෙලායි තිබෙන්නේ සභාපතිතුමනි. ජනාධිපතිවරයා ජාතිය අමතලා මේ අර්බුදය මං විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ කිව්වට ඇත්ත වශයෙන්ම 100%ක් මේ රටේ ගොවිතැනට සම්බන්ධ අත්නොමතික තීන්දුවක් අරගෙන ගොවියාව අර්බුදයකට තල්ලු කරේ ජනාධිපතිවරයාත් ඔහුට උපදෙස් දීපු කේවට්ටේ විසින් නිර්මාණය කරපු ප්‍රශ්න නිසයි කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ගරු සභාපතිතුමනි, මම දීර්ඝ වේලාවක් ගන්නෙ නෑ. ඔබතුමා කිව්වා තව විනාඩියයි දෙකයි කියලා. අපි දන්නවා ඉඩම මේ රටේ ජනතාවට සම්පතක්. නමුත් අද වෙනකොට ඒ ඉඩමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් තත්යක් නෙමෙයි තියෙන්නේ. වගා කරාම පෝර නෑ. එතකොට මිනිස්සුන්ට අසරණ වෙන්න වෙනවා. ආදායම නැතුව යනවා. අස්වැන්න නැතුව යනවා. ඒ වගේම ඉඩමක් පාවිච්චි කරන මිනිස්සු ගෙයක් දොරක් හදාගන්න. ඒකත් අද හීනයක් වෙලා තිබෙනවා. යකඩ කූරක ගාන ඇහුවාම සිමෙන්ති කොට් එක මිලා අහස උසට නැග්ගලා තියෙනවා. මම දැක්කා කෙනෙක් කියලා තියෙනවා සමාජ මාධ්‍යයේ, අවුරුදු 70 ගණනක් තිස්සේ නිදහස ලැබුණයින් පස්සේ සිමෙන්ති කොට්ටේ මිලයි තමුන්නාසල මේ අවුරුදු දෙක ඇතුළත වැඩි කරපු මිලයි බලනකොට තමුන්නාසලගේ කාලේ වැඩි, අර අවුරුදු 70ටම වඩා වැඩි කරපු ප්‍රමාණය. ඉතින් ගරු සභාපතිතුමනි, තෙල් මිල ඉහළ ගියා, රත්තරන් මිල ඉහළ ගිහිල්ලා, ගෑස් මිල ඉහළ ගියා, මේකට ඩොලර් හිගිය බලපෑවා, මේවා කියන්න පුළුවන්. නමුත් මං කියන අවසාන වශයෙන් මේ රටේ තියෙන හාල් ටික, එළවලු ටික, පළතුරු ටික ඉහළ ගියේ ඩොලර් අර්බුදයක් නිසාවත්, ලෝක අර්බුදයක් නිසාවත් නෙමෙයි, මේ ආණ්ඩුවේ අදූරදර්ශී
කාලය අවසන් කරගන්න
ප්‍රතිපත්ති නිසයි කියන එක මේ ඉඩම් ගැන කතා කරන වෙලාවේ මම මතක් කරමින්, මට කෙටියෙන් හරි අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුති කරමන්තුමා. ගරු අමාත්‍යතුමා,
මම මන්ත්‍රීවරේ, එතුමා මේ මම ගෑසුයි පැට්‍රෝලුයි ඩීසලුයි ගැන කියාගන්න බැරුණා කිව්වා. දැන් මම රූපවාහිනි විවාදයකට ගියා. ගිහිල්ලා ඉතින් හිටපු ගමන් ඩීසල් කීයද, පැට්‍රෝල් කීයද, සුපර් පැට්‍රෝල් කීයද, මෙහෙම ඉතින් මෙහෙම ලේඛනයක් ඉදිරිපත් කරමින් මට මිල ගණන් කියන්න කියලා කියනවා මේ වගේ. මම ප්‍රශ්න උත්තර වැඩසටහනට ගියා නම් වටේ ලෑස්විලා යන්න තිබුණා. නමුත් ඒක මං අපහසුතාවයට පස් කරන්න, ඒක උතුමාලට සිද්ධ වෙන දෙයක්. මොකද ඒක මේ අපහසුතාවයට පත් කරන්න එක එක වැඩසටහන් මෙහෙවන නිවේදක මහත්තුරු කරන දෙයක්. ඉතින් දැන් තමුනාසිකෙන් මේ වී මිල කීයද, හාල් මිල කීයද, ඔහොම වඩ ස්ථිර මිලකුත් නැහනේ. අවුරුද්දක් දෙකක් එක මිලක් තියෙනවා එහෙම කියන්න පුළුවන්. දැන් ඩොලරේ කියලා පහල යනකොට මේ යුද්ධ ඇති වෙන වෙලාවේදී ඒවා ඒක ඔළුවෙම තියාගෙන ඉන්නේ නැහනේ.
විවාදයකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම දන්නේ ගරු වාසුදේව නානක්කාර මැතිතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
මම ස්තුතිවන්ත වෙන ඔබතුමාට මට ලබා දෙන කාලය ගැන. මම ගරු අමතුමාගෙන් ඉස්සෙල්ලාම අහලා දැනගන්න කැමතියි මේ යහපාලන ආණ්ඩුව කෙටුම්පත් කරපු පනතද ඔබතුමා ඉදිරිපත් කළේ. දැන් කිව්වනේ යහපාලන ආණ්ඩුව කෙටුම්පත් කරපු පනතේ කිය.
ගරු අමාත්‍යතුමා,
ඒක ඒක අපි නෑ, අපි අහටවත් දැක්කේ නෑ. ඒක දැන් දැන්
ඒක තමයි කියන්නේ ඔබතුමන්ලා කෙටුම්පත් කරපු එක ඉදිරිපත් කරයි කියලා බොරු කියන්නේ
ඔඩර් ප්ලීස් ගරු අමාත්‍යමා කතා කරන්නේ නානකල් අමාත්‍යමා
මම උත්තරයක් දෙන්න එපැයි
අමාත්‍යමා දැන් කිව්වන්නේ ඒක අහිමිවත් දැකලා නැහැ
ගරු දැන්
ගරු එස්එන් දන්සන අමාත්‍යමා
ඒ තුමා කියන්නේ මම නෙමෙයි
දැන් බෑමනේ
දැන් එස්එන් දන්සන
අපි හොඳ දෙයක් කරපුවාම ඒගොල්ලෝත් ඒක කරන්න හිටියයි කියනවා නරක දෙයක් වුණාම අපි නරකයි ඉතින් ඒ නිසා ඒ ක්‍රෙඩිට් එක ඔබතුමාලා ගන්න යන්න එපා මම හුඟක් මහන්සිලා මේක හැදුවේ ඒ තියෙන අඩුපාඩු ගන්න තියෙනවා ඒක හදා ගන්න පුළුවන් ඒ අරින්න මේක අපි නිර්මාණය කරා අපි ලේකම්තුමාලා ඔක්කොම අතන කොමසාර ජනරල් ඉන්නවා අපි කිසිම කැඩුම් පදක් මගේ අහටවත් දැක්කේ නෑ මම කැඩුම් පදක් අහටවත් දැක්කේ නෑ
බොහොම ස්තුතියි වාසුදේව නානක්කාර මැතිතුමා
එහෙමයි මම හිතාගන්නේ මම දන්නා ඒක එහෙම නෙවෙයිද කියලා. ඔබතුමා කියන හැටි. ඉතින් ඒ නිසා මගේ කතාව කරගෙන යමිදී දැනුත් මිනිස්සු මේ දුප්පත් ගොවියෝ ඉරම් උගස් තියනවා. හැබැයි නීතියෙන් පිට උගස් තියන්නේ ප්‍රදේශයේ ඉන්න ධනවත් ව්‍යාපාරිකයන්. ඒ ව්‍යාපාරිකයන් උගස් තියලා අන්තිමට ඒ ගොවියෝ තමන් උගස් තියපු තමන්ගේම ඉඩමේ කුලී ගොවියෙක් බවට පත් වෙනවා. මේක පිළිබඳව ඉතා වටිනා පර්යේෂණයක් කරා මොන්ලාර් සංවිධානය. ඒ පර්යේෂණයේදී එළිදරා වුණා සැලකිය යුතු ප්‍රමාණයක් ගොවීන් මට හරියට ප්‍රස්තාතිය මතක නැහැ. තමන්ගේ ඉඩම් උගස් තියලා ජනපද ඉඩම් වලට ගිය මේ ගොවීන් තමන්ගේ ඉඩම් උගස් තියලා තියෙන ව්‍යාපාරිකයන්ට. නමුත් මේ LDO නීතිය අනුව එහෙම උගස් ගන්න බෑ. උගස් තියන්න බෑ. එල්ඩිඕ නීතිය අනුව ඒ උකස ක්‍රියාත්මක කරන්න බෑ. ආන්න එතනයි තියුනේ රැකවරණය අපේ ගොවියට. දැන් අපි කල්පනා කරනවා ගොවියෙකුට අයිතියක් තියෙන්න ඕන තමන්ගේ ඉඩම උකස් තියන්න ඕන වෙලාවක උකස් තියලා තමන්ට මුදලක් ගන්න. ඒ ඉඩමේ පරමායිතිය තමන්ට තියෙනවද නැද්ද කියන එක ඔප්පු වෙන්නේ ඒ අනුව. ඒකේ වරදක් නෑ. මම ඒකට එකඟයි. නමුත් මම එකඟ නැත්තේ ඒ උකස බේරගන්න බැරි වුණොත් ඊළඟට ඒ බැංකුවලට ඒ ඉඩම් වෙන්දේසි කළා පැරේට් එක්සිකියුෂන් අනුව ඒවා ඒ වටිනාකම තමන් ඒ ගෙවූ ණය මුදලට හිලව් කරගන්න බැංකුවලට අයිතියක් තියෙනවත්. මෙන්න මේකයි මූලික ප්‍රශ්නේ. දැන් අපේ කාන්තාවන්ට මේකෙන් ලබා දී තිබෙන අයිතිය ප්‍රගතිශීලී කාරණය. ඒ කියන්නේ වැඩිමල් පිරිමි දරුවාට නෙමෙයි වැඩිමල් ගෑනු දරුවාටත් ඒක උරුම කරගන්න පුළුවන්. හදිස්සියේ ඇවෑමෙන් කාටදයි කියා ලියන් නොතබා ඒ පියාමිය ගියොත් පියා හෝ මව්මිය ගියොත්. ඒ නිසා මේකේ තියෙන අර අවම බෙදුම් ඒකකය මෙන්න මේට වඩා අඩු වෙන්න බෑ කියන වශයෙන් තියෙන ප්‍රගතිශීලී කරුණු වැදගත්. ඒ වගේම ගොවියාට තමන්ගේ ඉඩම ගැන පරම අයිතියක් තියෙන බව ගොවියාට බලා ගන්න පුළුවන් තමන්ගේ ඉස්කෝලේට ගියාම දරුවා දාන්න. මේ ඔප්පුව දුන්නාම එතන ඉන්න නිලධාරීන් කියනවා නම් මේක ඔප්පුවක් නෙමෙයි. මේක පිළිගන්න බෑ තමන්ගේ අයිතිය පිළිබඳව තමන් ඉන්නා වූ ඉඩම ගැන. ඊළඟට තමන් ගියා නම් බැංකුවකට මේ ඔප්පුව අරගෙන මට මුදලක් දෙන්න උකසට කියලා. බැංකුව කියනවා නම් මේක ඔප්පුවක් නෙමෙයි. මෙන්න මේ ප්‍රශ්නෙට තමයි ගොවීන් මෝන දීලා හිටියේ. මේකට තමයි උත්තරයක් හොයන්න තිබුණේ. ඒ උත්තරේ හොයන අතරේ යාපාර නාණ්ඩුව තවත් මේකට ඇද්දා ගුණ්ඩුවක්. ඒ ගුණ්ඩුව තමයි to release the land for the land market. ඔන්න ඔකයි කිව්ව වචනේ. To release the land for the land market. ඉඩම් වෙළඳ පොළ සක්‍රීය කිරීම. To activate the land market. ඔන්නෝක තමයි යාපාර නාණ්ඩුවේ අරමුණ උනේ. ඒකයි මම අපේ අමතුමාට කියන්නේ. යාපාර නාණ්ඩුවට උවමනා උනේ මේ ඉඩම් විකිණෙන්න. ඒ විකිණෙන එක තුළින් ලංකාවේ ඉඩම් වෙළඳ පොළ ආර්ථිකයට එකතු කරා. ඒ සඳහා මුදල් තියන අය ඒ ඉඩම් මිලදී ගැනීම. නවතත් අපි මහා ඉඩම් හිමියන් බවට මේ රටේ කොටසක් පත් කිරීම ඒ අනුව සිද්ධ වෙනවා. ඒ නිසා යාපාන ආණ්ඩුවේ කෙටුම්පතට වෙනස්ව යාපාන ආණ්ඩුවේ එදා ඉදිරිපත් කරපු කෙටුම්පතට කිසියම් සම්බන්ධයක් නැතුවයි මේ අපේ කෙටුම්පතත් අපේ නීතියත් අපේ සංශෝධනයත් අපි ඉදිරිපත් කළ යුත්තේ. එහිදී මෙන්න මේ ඉඩම බැංකුව මගින් විකිණේද නැද්ද? ඔබතුමා කිව්වා ඒකේ තියෙන නම වෙනස් කරන්න බෑ අපේ ජනාධිපතිතුමාගේ අත්නින් ඇර. ඒක ඇත්තයි. නමුත් මේ රටේ තියෙන උකස් නීතියක්. ඒ නීතිය අනුව යමෙක් උකස් තිව්වොත් තමන්ගේ ඉඩමක් හෝ යම් දෙයක් භාණ්ඩයක් ඒක වෙන්දේ සිකිරීමේ අයිතිය ඒ උකස ගත්තායට තියෙනවා. කොහොමද අපි ඒ උකස් නීතියෙන් බේරෙන්නේ? ඒ උකස් නීතියෙන් මේ ගොවිය කොහොමද අපි බේරන්නේ? ඒකට වගන්තියක් අපේ පනතේ නැහැ. ඒ නිසයි මම ඉල්ලුවේ ඔබතුමාගෙන් ඒ පනතේ සංශෝධන වාක්‍යයක් අපි එක වාක්‍යයක් දාමු. ඒ වාක්‍යයේ මෙන්න මෙහෙම අපි සඳහන් කරමු. ඒ වාක්‍යයේ කියමු අනික් නීතියක කුමක් සඳහන් වී තිබුණත් ඔබතුමා දන්නවා මේක නිතරම එන්නා වූ දෙයක්. වෙනත් නීතියක කුමක් සඳහන් වී තිබුණත් මෙම ඉඩම් කිසියම් වෙන්දේසයකින් විකිණීමට බලයක් උකස ගනු ලැබූ බැංකුවට නොමැත්තේය. ඔන්න ඔය ටික දැම්ම නම් ඇති. එතකොට ඊළඟට තියෙනවා බැංකුව අහනවා ආණ්ඩුවෙන්, එතකොට අපේ මේ මුදල කොහමද අපි අය කරගන්නේ? එතකොට අපි ඒකට දෙන්න ඕන උත්තරයක් අපි කියන්න ඕන ඒ ඉඩම් භාරයකට අපි ගන්නවා. ඒ ඉඩම් ඔක්කොම අයිති වෙන්නේ රජයේ ඉඩම් භාරයකට. ඒ ඉඩම් භාරයට ඒක අයිති වෙනකොට රජය දෙනවා ඒ උකස් කරපු වටිනාකම බැංකුවට. රජයත් රජයත් අතර රජයේ බැංකුවලට අපි දෙනවා ඒ උකස් කරපු වටිනාකම දීලා මේක ගන්නවා භාරයකට. ඊට පස්සේ රජය ඒ ඉඩම් භාරයට හදනවා ඔබතුමාම ප්‍රතිපත්ති මාලාව. ඒ ප්‍රතිපත්ති මාලාව වෙන්නේ මේවා කිසිසේත් වැඩිමිලට අරගෙන විශාල ඉඩම් හිමියන් ලෙස ඉඩම් එකතු කරගන්නා වූ වැඩපිළිවෙලකට යටත් නොවන පරිදි ගොවියන්ට නැවත මේ ඉඩම් මිලදී ගැනීමට ඒ මිල ගණන් වලට ඔවුන්ට අයිතියක් තියෙන පිළිවෙලක් ඒ ඉඩම් භාරේ හදන්න පුළුවන්. මෙහෙම කළොත් විතරයි මේක රැකෙන්නේ. නැත්තම් උගස් නීතිය අපට වළක්වන්න බෑ. එමනම් ඔබතුමා කියන්න ඕන අන්තනක කුමක් සඳහන් වී තිබුණද, අන් නීතියක කුමක් නියම කර තිබුණද මෙම ඉඩම් වෙන්දේසියේ විකිණීමට බලයක් නොමැත්තේය. ඒ වගන්තිය දානතුරු ගොවියට ආරක්ෂාවක් නැහැ. ක්‍රියාත්මක වශයෙන් සිද්ධ වෙන්නේ අර යහපාලනය අරමුණු කරපු දෙයමයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් හැකිතරම් ඉක්මනට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න සංශෝධනයක් මේ ඉඩම් වෙන්දේසියේ විකිණෙන ආකාරයට වැඩිම මිල ගණන් ගෙවන්න පුළුවන් අයට මේ ඉඩම් ගැනීමට තියෙන ඉඩකඩවලට දොර වහන සංශෝධනයක් ගෙනෙන්න ඉක්මන් කෙටුම්පතක් දාලා අර යහපාලනයේ කුණු කෙටුම්පතෙන් අපේ සම්බන්ධය ඈත් කරගන්නේ කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටි.
ගරු අමාත්‍යමා,
අනේ මට ඒකට උත්තරයක් දෙන්න ඕන. ඒක කිසිම සම්බන්ධයක් නැහැ. ඔබතුමා කියන යෝජනා ටික ඉස්සරහට ගේන්න අපි සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලෙ තීන්දුව කරමු. මේ කුණු යෝජනා එකක්වත් මේකේ නැහැ. ඒක කියන්න ඕන.
අපේ කාර්යක සභාවක අපි මේක සාකච්ඡා කළා. ඔබතුමා කාර්යක සභා රැස්වීමක් තියලා ඉක්මනට මේ පිළිබඳව කුමක් කළ හැකිද කියලා විමසලා බලලා අපි කාගේත් අදහස් අරගෙන ඔබතුමා කෙටුම්පතක් සංශෝධනයක් ඉක්මනට ඉදිරිපත් කරනවායි කියා මම විශ්වාස කරනවා. අපේ ආණ්ඩුව ඒ යුතුකම මේ ගොවි ජනයා වෙනුවෙන් ඉටු කරන බවට මට කිසිම සැකයක් නැහැ. ඒ නිසා මේ අද තියෙන තවත් බරපතල කාරණයක් තමයි මේ ඉඩම් උකස් වෙලා ඉවරයි. අපිට තියෙන්නේ
නෑ ආණ්ඩුවේ දැන් මම ආණ්ඩුවේ
ඒක මන් දන්නේ. එතුමන්ලා ඇමතිකම විතරයි පහ කරලා තියෙන්නේ. අපි ඔක්කොම ආණ්ඩුවේ තමයි. මන් දන්නේ ඒක එතුමන්ලගේ තීන්දුවක්. මං කියන්නේ මගේ තීන්දුව. මම ආණ්ඩුවේ මම ආණ්ඩුවේ අපි ආණ්ඩුව ඇතුලේ ස්වාධීන කණ්ඩායමක් වෙන්න අපට උවමනා නම් අපි ආණ්ඩුවට කියනවා අපිට ස්වාධීන කණ්ඩායමක් වෙන්න ඉඩ දෙන්න ආණ්ඩුව ඇතුලේ ආපොයි ඔය විපක්ෂයට නම් අපි ගෑවෙන්නවත් දෙන්නේ නැහැ ඔය කුණු විපක්ෂයට ඔය කුණු විපක්ෂයට ඕක ඕකේ ඕකේ අතීතය බැලුවාම ඕකේ අතීතය බැලුවාම ඒ අතීතය හොඳටම ඇති තමුන්නාසේලාගේ විපක්ෂයට මේ රටේ කවදාවත් කිසි කලකවත් මහජන සම්මතියක් නොලැබෙන ඒ අතීතය හොඳටම ඇති අපට ඕනේ අලුත් දේවල්
ගරු වාසුදේව මහත්තයා ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක්
ඊළඟට මම කැමති පෙන්වන්න මේ හිරසට අමතරව මේ දැන් උකස් වෙලා තියෙන ඉඩම් මෙන්න මේවා බේරා දීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි අද මේ ඉඩම් ව්‍යාපාරිකයන්ට උකස් වෙලා දැන් අර ගොවියා කුරි ගොවියෙක් වෙලා දැන් ඒවා කොහොමද අපි බේරන්නේ අපි ඒවා අර ණය බේරුම්කාර මණ්ඩලයට යොමු කරන්නට ක්‍රමයක් හදන්න ඕන අපේ තියෙන ණය බේරුම්කාර මණ්ඩලයක් ඒ ණය බේරුම්කාර මණ්ඩලයෙන් යම් ගෙවා ගන්න බැරි වෙච්ච ණය ටිකින් ටික ගෙවා ගන්නට පුළුවන් ක්‍රමයක් හදලා ඒ දුප්පතුන්ගේ ඉඩම් හෝ සන්තකයේ තිබුණු දේපල බේරා දෙන ක්‍රමයක් තිබෙනවා අන්නේ ක්‍රමය අනුව මේ දුප්පත් ගොවියන්ගේ මේ ජනපද ඉඩම් ඔවුන්ගේ පෞල්වලට පරම්පරාවල් උරුම වෙන ආකාරයට ඉතුරු කර දෙන්න රජයට අපේ රජයට ලොකු වගකීමක් තියෙනවා රජයක් හැටියට මේ රටේ ගොවිජනයාගේ රජයක් හැටියට ඊළඟට ලංකාවේ උකස් කිරීමේ නීතිය පිළිබඳව ටිකක් කල්පනා කළ යුතුයි කියා මා නැවත ඔබතුමාට කියනවා අඩුගානේ මේ උකසක් බේරා ගැනීමට දරුවන්ට අයිතියක් ඇති වෙන පිළිවෙලක් හදන්න ඕන දැන් උකස් තියන්න අයිතියක් තියෙනවා වගේම උකස බේරා ගන්න අයිතියක් තියෙන්න ඕන ඒ විදිහේ වැඩපිළිවෙලකටත් අපි ආ යුතුයි කියලා මම අදහස් කරනවා මම මීට වඩා දැනුවත්භාවය කියන එක ගැන කිව්වා මේ දැනුවත්භාවය දෙන්න ඕන කියලා ගොවියන්ට ගොවියන්ට ඕන දැනුවත්භාවය නෙමෙයි දරිද්‍රතාවෙන් මිදීම මේවා උකස් කරන්නේ දරිද්‍රතාවය නිසා දරිද්‍රතාවයට ඔවුන් පත්වන්නේ ඇයි ඔවුන්ගේ නිෂ්පාදන වලට හොඳ මිලක් නැති නිසා ඒකට මේ ආණ්ඩුව උත්තරයක් සැපෙවුවා හොඳ මිලක් දුන්නා ගොවියන්ගේ නිෂ්පාදන වලට අනික් අතට මේ ගොවියන් අතරමැදියන්ගේ ගසා කෑම් වලට අසු වෙලා තියෙනවා
ගරු අමාත්‍යතුමා කාලය අවසානයි
හොඳයි ඒ ගසා කෑම් වලින් ගොවියන් මුදා ගන්නට ඕන මේ ගොවියන්ට යෙදවුම් සඳහා ගෙවන්න තියෙන මිල අධිකයි ඒවා ඔක්කොම යන්නේ ව්‍යාපාරිකයන්ට පෝර කම්පැනිකාරීන්ට අන්න ඒවායින් මේ ගොවියන් මුදා ගන්න ඕන එහෙම වුණොත් විතරයි ගොවියන්ගේ දරිද්‍රතාවය අපට අඩු කරන්න පුළුවන් ගොවියන්ට දරිද්‍රතාවයට වැටෙන්න ඇරලා ඔවුන්ගේ තිබෙන්නා වූ කුඩා ඉඩමත් උගසට දාලා ඒවා උගසට සින්න වෙලා මේ මිනිස්සු ඉඩමක් කඩමක් නැති පාරේ ඇවිදින විරැකියාවෙන් පෙළෙන නගරවලට රැකියා හොයාගෙන එන විශාල ජනගහනයක් බවට පත්වෙන්නට ඉඩ දෙන්න එපා කියා ඉල්ලා සිටිමින් මගේ වචනේ
ගරු හරණි අමරසූරිය මැතිණිය ඔබතුමියට විනාඩි 9ක කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි මේ ඉතාමත්ම වැදගත් පනතක් ගැන අපි මේ කතා කරන්නේ මේ පනතට එන සංශෝධන ඉතාමත් පරිස්සමෙන් අවධානයෙන් අපි සාකච්ඡා කළ යුතුයි මොකෝ මේ ඉඩම් සංවර්ධන ආඥා පනත ඇත්ත වශයෙන්ම මූලික මෙහි මූලික අරමුණක් වෙන්නේ ඉඩම් නැති අයට ඉඩම් ලබා දීම සහ ඒ ඉඩම් ආරක්ෂා කර ගැනීම සඳහා කොහොමද මේ පනත ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඒම ප්‍රවේශය තුලින් තමයි අපි මේක දිහා බලන්න අවශ්‍ය වෙන්නේ. දැන් ගරු සභාපතිතුමනි මෙතන කියවුණා ඇත වශයෙන්ම යම් කිසි විදියකට සාධනීය විදියට මෙම සංශෝධන කීපයක් ගෙනල්ලා තියෙනවා ඒක අපි පිළිගන්නවා විශේෂයෙන්ම ඉඩම් භුක්තියලා දරුවන්ට යන්නේක ස්ත්‍රී පුරුෂ සමාජ භාවයකින් තොරව දැන් ගැහණු දරුවන්ටත් මේ ඉඩම් ලබා ගන්න පුළුවන්. ඒක ඒක හොඳ දෙයක්. නමුත් අත වශයෙන්ම එතන අඩුවක් තියෙනවා. මේ මේ සංශෝධනයේ කලත්‍රයට කියන්නේ විඩෝ කෙනෙක්ට මේ ඉඩම ලබා ගන්න බෑ. ඒ 3rd ෂෙඩියුල් එක බැලුවම 3rd ෂෙඩියුල් එකේ නම් කරලා නැහැ. කලත්‍රයට මේකෙන් අයිතියක් තියෙනවා කියලා. දරුවන් එකතු කරලා තියෙනවා. දැන් අපි දන්නවා විශේෂයෙන්ම කාන්තාවන්ට මෙතන ඉඩම අයිතිය පිළිබඳ කතා කරනකොට ස්වාමි පුරුෂයා නැති වුණයින් පස්සේ ඔවුන්ට ඉඩම අයිතිය අහිමි වෙනවා. දැන් යන්නේ දරුවට ඇයි කලත්‍රයවත් මේකට එකතු කරන්න බැරි කියන එක මම ඇමතිතුමාගෙන් දැනගන්න කැමති. කලත්‍රයවත් මේකට එකතු කරොත් මම හිතන්නේ මීටත් වඩා මේක සාධනීය ලෙස අපිට මේක සලකා බලන්න පුළුවන්.
ගරු අමාත්‍යමා,
මේ සංශෝධනයට අදාළ නැහැ. මේ කලත්‍රය කියන එක තියෙනවා, ඒක නැති වෙන්නේ නැහැ මේකේ. ඒක අපි සංශෝධනය දාන්න ඕන. දරුවන්ගේ ප්‍රශ්නේ තමයි දාලා තියෙන්නේ. පිරිමි දරුවාද ගෑනු දරුවාද ඊට පස්සේ ප්‍රශ්නේ. මේ කලත්‍රය හැටියට ස්වාමියන්ගෙන් පස්සේ බිරිඳට එනවා. ඒක
සංශෝධිත පනතේ 3rd ෂෙඩියුල් එකේ හැබැයි කලත්‍රය කියන එක නැහැ මේ වෙලාවේ.
අලින් තියෙන කොටස.
හරි. කෙසේ වෙතත් මෙතන ඊට වඩා මෙතන බරපතල ප්‍රශ්නය වෙන්නේ ඇත වශයෙන්ම මේ ඉඩම් නැතිවීමේ අවදානමක් මේක තුළ විශේෂයෙන්ම අපේ සුළු ගොවියන්ට සහ ග්‍රාමීය ජනතාවට මේ සංශෝධනය තුළින් පැන නැගෙනවා. මෙතන කතා කරපු අන්දමට, මෙතන සාකච්ඡා වුණ අන්දමට මේ දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන සංශෝධනය හරහා තියෙනවා ඇත වශයෙන්ම එතන වෙනස් කරලා තියෙන කාරණා දෙකක් තියෙනවා. මේ අවදානමක් තියෙන කාරණා දෙක තමයි ප්‍රාදේශීය ලේකම්ගේ අවසර අවශ්‍ය නොවීම එකක්. දැන් ඒක ගරු අමාත්‍යතුමා කියනවා අවශ්‍ය නැයක වෙනස් කරන්න පුළුවන් කියලා. අවසර වගේම ඔහුගේ ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය යටතේ තමයි මේ 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 උගස් කිරීම වුණත් සිද්ධ වෙන්නේ. දැන් ඒ අධීක්ෂණයක් සිද්ධ වෙන්නේ රජයේ අධීක්ෂණය යටතේ තමයි මේ මේ ඉඩම් පරිහරණය සිද්ධ වෙන්නේ. අනිත් එක සිද්ධ වෙලා තියෙන වෙනස තමයි මේ දැනුත් අත වශයෙන්ම ගොවීන්ට පුළුවන් මේ ඉඩම් මේ ගොවීන්ට පුළුවන් මේ ඉඩම් උගස් කරන්න. ඒ අයිතිය දැනටමත් මේ පනතේ තියෙනවා. හැබැයි උගස් කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය බැංකු ආයතනයක විතරයි. රජයට සම්බන්ධ බැංකු සමග විතරයි මෙතෙක් කල් ඒ උගස් කරන්න පුළුවන් වුණෙත්. ඒකත් ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය සහ අධීක්ෂණය යටතේ. දැන් සිද්ධ වෙන්නේ ඕනෑම බැංකුවක් යටතේ මේක උගස් කරන්න පුළුවන්. මෙතන තමයි මම හිතන්නේ අතිශයින්ම භයානක කාරණය සිද්ධ වෙන්නේ. රාජ්‍ය බැංකු වලට එහා ගිහිල්ලා පෞද්ගලික බැංකු වලටත් මේ ඉඩම් උගස් කරන්න පුළුවන් නම් එතන ප්‍රාදේශීය ලේකම්ගේ අවසරයත් අධීක්ෂණයත් නැත්තම් එතන තමයි ගරු ඇමතිතුමා අවධානය තියෙන්නේ.
නම් කරපු රාජ්‍ය බැංකු ටිකක් තියෙනවා, ඒවා විතරයි.
නම් කරපු රාජ්‍ය බැංකු සහ එතන තියෙනවා any other financial institution කියලා. any other financial institution කියන්නේ එතකොට any ඕන මූල්‍ය ආයතනයක්. ගරු අමාත්‍යතුමා, දැන් මේ වෙනකොට මේකට ඉතාමත්ම අවධානමින් ඉන්න ග්‍රාමීය සහ සුළු ගොවියා කොහොමටත් මේ මූල්‍ය ආයතන වලට ණය වෙලා ඉන්නේ ශුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නේ හින්දා. දැන් මේ ශුද්‍ර මූල්‍ය ණය ආයතන වලටමත් එනවා නම් ඔවුන්ට මේ මේ ඉඩම් උගස් කිරීමේ බලය මේක අතිශයින්ම භයානකයි. ශුද්‍ර මූල්‍ය ණය නිසා අතිශයින්ම පීඩනයට ලක් වෙලා තියෙන මෙම ජනතාවමයි. ඉතින් මෙම ජනතාවට දැන් ඔවුන්ට කර කියා ගන්න දෙයක් නැතිකොට මේ ණය උගුල හිර වෙලා ඉන්නකොට එම ආයතන වලටත් මේ මේ ඉඩම් උගස් කරන්න හැකියාවක් තියෙනවා නම් මේක අතිශයින්ම භයානක සංශෝධනයක්. ඉතින් ඒක ගැනත් ගරු අමාත්‍යතුමා මේ සැලකීමට ඔබේ අවධානය යොමු කළ යුතුයි. මොකෝ එතකොට කොහොමටත් ණය වෙලා ඉන්න ජනතාවට මේක උගස් කරන්න පුළුවන් වෙනකොට ඒක අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ උගස් කරනවා විතර නෙවෙයි විකුණන්න පුළුවන් හැකියාවක් දැන් මේක තුලින් තියෙනවා. ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණයක් නැති වෙනකොට ඒකට තියෙන යම් කිසි ආරක්ෂාවක් මෙතන නැති වෙලා තියෙනවා. මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ මේක තුලින් ඉඩම් මූල්‍යකරණයට යන මාවත තමයි මෙතන කැපි මෙතන මේ සංශෝධන තුලින් පත් කරන්නේ. මෙතන මුදල් ප්‍රාග්ධනය කියලා කතා වුණා. සමා වෙන ඉඩම් ප්‍රාග්ධනයක් හැටියට සැලකීම කියන මාතෘකාව කතා වුණා. ඒක ගැන කතා වුණා. නමුත් මෙතන සිද්ධ වෙන්නේ ගොවි ජනතාවටවත් ග්‍රාමීය ජනතාවටවත් සුළු ගොවියටවත් මේ ඉඩම ප්‍රාග්ධනයක් වෙන්නේ. මේක ඉඩම ප්‍රාග්ධනයක් බවට පත් වෙන්නේ ව්‍යාපාරික මහ පරිමාණයේ ව්‍යාපාරිකයන්ට සහ මූල්‍ය ආයතනවලට. එතනයි මෙතන භයානකකම තියෙන්නේ. දැන් කොහොමටවත් දරිද්‍රතාවයෙන් පෙළෙන ණය වලට අහුවලා ඉන්න මේ ගොවි ජනතාවට කොහොමද මේ සංශෝධනය හරහා මේ ඔවුන්ගේ ඉඩම් ආරක්ෂා කර ගැනීමට ඒකට කිසිම රුකුලක් මෙතන සිද්ධ වෙන්නේ. ඔවුන්ට මේ පිළිබඳ අයිතියක් ලැබෙන විදියක් මේ සංශෝධනය තුලින් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම අපිට සාධාරණ සැකයක් තියෙනවා මේ ප්‍රගතිශීලී යම් කිසි විදියකට ප්‍රගතිශීලී මුහුණුවරකින් ගේන මේ සංශෝධනවල ඇත්ත අරමුණ මොකක්ද කියලා. මොකද මේ වෙලාවේ අපි දන්නවා මේ ප්‍රජාවමයි සුළු ගොවියා සහ ග්‍රාමීය ජනතාවම තමයි මේ තියෙන පෝර අර්බුදය නිසාත් විශාල පීඩනයකට ලක් වෙලා තියෙන්නේ. ශුද්‍ර මූල්‍ය ණය නිසාත් විශාල පීඩනයකට ලක් වෙලා තියෙන්නේ. එතකොට මේ ඉඩම් මෙහෙම මේ විදියට මේ පරිහරණය කිරීමට නිදහස් කරන එක තුලින් ගොවියට නෙවෙයි මේ සුළු ගොවියන්ට හෝ මේ ග්‍රාමීය ජනතාවට නෙවෙයි මේ ඉඩම් අයිතිය ලැබෙන්නේ. මේ ඉඩම් අයිතිය ඇත්ත වශයෙන්ම එතකොට යන්නේ මූල්‍ය ආයතන සහ පෞද්ගලික ව්‍යාපාරිකයන්ට. ඒක තුලින් අපි නම් හිතන්නේ මේ තියෙන මේ සංශෝධන හරහා ගොවීන්ගේ ඉඩම් අයිතිය තහවුරු වෙනවා කියන එක. මේක ඇත්ත වශයෙන්ම මම හිතන්නේ දැන් මේ පහුගිය 50 කීපයකම අපි දැක්ක දෙයක් තමයි යම් කිසි විදියක ප්‍රගතිශීලී යම් කිසි විදියකට සාධනීය සංශෝධන ගේන අතර අතිශයින්ම භයානක සංශෝධන තහවුරු වෙනවා. එතකොට ජනතාවත් මුලාවකට පත් වෙනවා. මේක මොන අරමුණකින්ද කරන්නේ? මොකද මේක ඉදිරිපත් වෙන්නේ යහපත් දෙයක් හැටියට සහ විශේෂයෙන්ම සාධනීය සංශෝධන හැටියට මේක ඉදිරිපත් වෙමින් මේකේ ඇත්ත අරමුණ බොහෝ වෙලාවට පේන්නේ නැති විදියට තමයි මේකේ මේ අරමුණු එන්නේ. එතකොට මේක MCC එකද නැද්ද කියන එක නෙමෙයි. MCC එක මේකට අවශ්‍ය නැහැ ගරු අමතිතුමා. MCC එක ආවේ නැතත් MCC එකට අවශ්‍ය වෙන දේ මේ සංශෝධන හරහා සිද්ධ වෙනවා. ඒක තමයි අපි මේක පිළිබඳ අවධානය දිය යුත්තේ. මොකද මේ ගෙනල්ලා තියෙන මේ සංශෝධනය තුලින් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ ඉඩම් මූල්‍යකරණයට ලක් කිරීම සහ ඉඩම් අයිතිය ගොවි ජනතාවගෙන් සහ ග්‍රාමීය ජනතාවගෙන් පැහැර ගැනීමක් තමයි මේ සංශෝධන වලින් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේකේ අරමුණ මොකක්ද කියන එක ගැන අපි ඉතාමත්ම මේ සැකයක් ඇතිවීම මම හිතන්නේ අතිශයින්ම සාධාරණයි. මේ සංශෝධනය ගේන වෙලාවෙත් ඒ පිළිබඳ විශාල සාකච්ඡාවක් පාර්ලිමේන්තුවෙන් එළියට කෙරුණා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ වාර්තා කීපයක් තියෙනවා. මේක පිළිබඳ විශාල වශයෙන් උද්ඝෝෂණ කළපු අරගල කරපු ග්‍රාමීය ජනතාව සහ ගොවි විශේෂයෙන්ම ශුද්‍ර මූල්‍ය ණයවලට අහුවෙලා ඉන්න ග්‍රාමීය ජනතාව විසින් මේ සංශෝධන පිළිබඳ ඔවුන්ගේ විරෝධතාවය ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා මේවත් සලකා බලා මෙම සංශෝධනයට එකඟ විය නොහැකි සංශෝධන කියන එක මත තමයි අපි ඉන්නේ. බොහොමත්ම ස්තුතියි මේ කාලේ.
බොහොම ස්තුතියි. ගරු නිරෝෂන් පෙරරමැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින ඉඩම් සංවර්ධන ආඥාපන්තය යටතේ රෙගුලාසි කීපයක් වෙනස් කිරීමට ඒ විවාදයට අවසර දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ ආඥාපනතේ 25 වෙනි වගන්තිය නිකුත් කරන අවසර පත්‍රය, ඒ වගේම 27 වෙනි වගන්තිය යටතේ නිකුත් කරන දීමනා පත්‍රය, ඒ කොන්දේසි වලට ඇතුළත් කර ඇති ආවම අනුබෙදුම් ඒකකය සංශෝධනය කිරීම ඇතුළු විවිධ කාරණා ඉඩම් අමාත්‍යතුමා මෙතන ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මේ රටේ ඉඩම් ගැටලු ගත්තොත් ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපේ රටේ ජනතාවට. මොකද ඉඩම් නඩු පරම්පරා ගණනාවක් යනවා මේවා විසඳෙන්න. ඒ වගේම විශේෂයෙන්ම තමන්ගේ දෙමව්පියන්ගේ සහ ඒ පවුල ඇතුලේ ආරවුල් විශාල ප්‍රමාණයක් හටගෙන තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ ඉඩම් ගැටලු විසඳීමටත් ඒ වගේම ඒ ගොවි මහතුන් ඇතුළු ඒ පවුල්වල ඒ ඉඩම් අයිති පවුල්වල ගැටලු නිරාකරණය කරලා ඒ විශේෂයෙන්ම ඒ පවුල් නගා සිටවීමේ අරමුණ ඇතිව ඒ ඉදිරිපත් කරලා තියෙන සංශෝධනවලට එකඟ වෙනවා. නමුත් අපි මං හිතන්නේ ඉතාම ප්‍රවේසම් විය යුතුයි මේ ඉඩම් උකසට තැබීමේ සහ විකිණීමේදී. ඒ පවුල්වලට ඉඩම් අයිතිය, පරම්පරා ගණනාවක් තිබුණු ඉඩම් අයිතිය කවදා හරි නැතුව යන්න පුළුවන්. ඒකට ඒ ඉඩම් ඇමතිතුමා එකඟ වුණු ආකාරයේ විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් තුලින් යම්කිසි ඒ අනවශ්‍ය ලෙස මේ ඉඩම උගස් තියලා ඒ නැතිවීමේ ප්‍රශ්නය ඒ निराකරණය කිරීමට ඒ අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම අපිට මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මේ රටේ ගොවියාව නැත්තටම නැති කරේ මේ රජය. මොකද මේ රජයේ පොහොර ප්‍රතිපත්තියින් හින්දා අද වෙනකොට මේ රටේ ගොවි ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමා නියෝජනය කරන පළාත් ඇතුළු අනිකුත් පළාත්වල ගොවි ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා දැන්වත් මේ නිවැරදි පොහොර ප්‍රතිපත්තියක් මේ රටේ ක්‍රියාත්මක කරන්න කියලා අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම මං හිතන්නේ මේ රටේ ඉතිහාසය දැක්ක නැති මිනිස්සුන්ව පෝලිං යුගයක තියලා මිනිස්සු පෝලිං වල මැරෙන යුගයක් අද මේ රජය නිර්මාණය කරලා තියෙනවා. ඒකට ප්‍රධාන වගකීම මේ රජය ගන්න ඕනේ. දැන් අද අපි දැක්ක සර්වපාක්ෂික සමුළුවෙත් මේක වෙන වෙන තැන්වලට මේ බෝලේ පාස් කරන්න හදනවා. එක්කෝ කියනවා පෞගිය ආණ්ඩුව කියලා, එක්කෝ කියනවා අවුරුදු 74ක් කියලා. නමුත් තමන් කරපු ඒ හානිය ගැන කිසිම වගකීමක් ගන්න නැහැ. ඒ වගකීම ගන්න නැතුව මේකට හරි උත්තරයක් හොයන්නත් රජය අද වෙනකොට අපෝසත් වෙලා තියෙනවා. මතක තියාගන්න මේ පෝලිං වල අද වෙනකොට මිනිස්සු මැරිලා ඒ වගේම මිනිස්සුන්ට විශාල පීඩනයක් ඇති වෙලා මේ පෝලිං වලින් කැරල්ලක් අපේ රටේ ඇති වෙන්න පුළුවන්. එතකොට මේ කැරල්ල අද අපි දන්නවා යම් යම් වර්ධනයක් වේගෙන යනවා. ඒකින්ද තමයි ඔබතුමාලා පළවෙනිම පොලිසිය හරිය දැන් හමුදාවක් දාලා මේ ෂෙඩ් වල මේ විනය ආරක්ෂා කරන්න සහ ඒ බෙදීම් ආරක්ෂා කිරීම කියලා
විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඔව් තප්පරයක් දෙන්න. ඉතින් ඒ හින්දා අපි මතක් කරනවා මේ පිළිබඳවත් සැලකිල්ලට අරගෙන නියම විසඳුමක් පෝලිං නැති කරන ඒ වගේම මේ රටේ ණය අඩු කරන නියම විසඳුමක් රජයක් හැටියට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉදිරිපත් කරන්න කියමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුව දිවා භෝජනය සඳහා පස්වරු 1:30 දක්වා කල් තියෙනවා.